You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි හැමනම් අද දවසේදීත් සුපුරුදු විදියට මේ සතිය පුරාම සමස්ත ලෝකයේම වැඩිපුරම වැඩිමනත් අවධානයට ලක් වෙලා තියෙන විදෙස් ප්‍රවෘත්ති පිළිබඳව කතා බහ කරන්නට විදෙස් විත්ති සමාලෝචනය ගෙන එනට සූදානම් ලෝවටා විදෙස් විත්ති සංග්‍රහය තුලින්. සුපුරුදු විදියට SBS සිංහල සේවයේ සමග මේ වැඩසටහනට හැම සිකුරාදම සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අපිට මේ ශ්‍රී ලාංකිකයන් විදියට වඩාත් වැදගත් වන කතාන්තරයකින් අද සාකච්ඡාව ආරම්භ කරන්නට මම සූදානම්. විශේෂයෙන්ම අපි දන්නවා අපේ මව්බිම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට එළඹෙන ජනාධිපතිවරණය නිසා ඇතිවලා තියෙන මේ උණුසුම් වාතාවරණය, දේශපාලනික වාතාවරණය. එහෙම බලද්දී දැන් මේ ගෙවිලගිය සතියන්තයේ අගෝස්තු මාසයේ 11 වෙනිදා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒකෙදි වැඩිපුරම අවධානයට ලක් වෙන කාරණාව බවට පත්ුනේ ඔහු ඇමරිකාන පුරවැසි භාවයේ අත්හැරලා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උත්සාහය පිළිබඳව. දැන් අපිට මේ ඇමරිකාවෙන් මේ සම්බන්ධව අවධානයට ලක් කළ යුතු කාරණාවක් වාර්තා වෙනවා. අපි දන්නවා මල් දැන් ඇමරිකාව තමන්ගේ පුරවැසිභාවය අත්හරින් ලද මේ පුද්ගලයන්ගේ නාමලේඛනයක් මාස 3කට සැරයක් කාර්තුවකට සැරයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ජූනි මාසයේ දක්වා වන කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අත්හරින ලද පුද්ගල නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වෙලා නැහැ. දැන් මේක අපිට වාර්තාවෙන් උණුසුම්ම සහ වැදගත්ම කාරණාවක්. මම කැමතියි ඇමරිකාව පැත්තෙන්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන්, ඇමරිකානු විදේශ අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධව වාර්තාවෙන තොරතුරු මොනවද කියලා හරියටම ඔබකින් දැනගන්න.
ඔදිලක්ෂි, දැන් ඇමරිකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ විදිහට හැම කාර්තුවක් අවසානයේදීම තමන්ගේ රටේ පුරවැසිභාවය අත්හැරපු පුද්ගලයන් සම්බන්ධයෙන් ලයිස්තුවක් එළි දක්වනවා. සාමාන්‍යයෙන් මේ ලයිස්තුව ප්‍රකාශයට පත් වෙන්නේ කාර්තුවක් අවසාන වෙලා මාස එකහමාරක් විතර ගියාට පස්සේ. ඒ කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය අත්හැරපු සියලු දෙනාගේම නම් එකතු කරලා මේ විදිහට පළ කරන්නට හේතු වෙන්නේ දේශීය ආදායම් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ අනිකුත් රාජ්‍ය ආයතනවලටත් සාමාන්‍ය පුරවැසියන්ටත් මේ කාරණාව පිළිබඳ දැන ගැනීම සඳහා. දැන් අපි දන්න විදිහට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කළා ඔහු අප්‍රේල් 17 වෙනිදා තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඒ ඉල්ලුම් පත්‍රය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපත් කළා. පසුව ඔහු කියන විදිහට ඔහුට මැයි මාසයේ 3 වෙනිදා වෙනකොට සහතිකයක් ලැබුණාය කියලා කොළඹ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඔහු තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කරගත්තයි කියලා. ඉතින් එහෙමනම් ඔහුගේ නම මේ දෙවන කාර්තුවේ පළවෙන ලයිස්තුවට ඇතුළත් වීමට නියමිතව තිබුණා. නමුත් කුමන හෝ හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂ කියන නම මේ ලයිස්තුවට ඇතුළත් වෙලා නැහැ. ඉතින් මේ වෙනකොට අපිට ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ මේ ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවද කියන්නේ මේ නම සමහර විට ඊළඟ කාර්තුවේ, ඒ කියන්නේ සැප්තැම්බර් 30 වෙනිදාන් අවසන් වෙන කාර්තුවේ මේ නම පළවන්නට පුළුවන් කියලා. නමුත් ඒ ලයිස්තුව ප්‍රකාශයට පත් වෙන්නේ ඇත්තටම නොවැම්බර් මාසයේ මැද වෙනකොට. ඉතින් එතරම් කාලයක් බලාගෙන ඉන්නට වෙයි සාමාන්‍ය ජනතාවට දැනගන්න ඔහු ඇත්තටම තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරියද නැද්ද කියන කාරණාව.
දැන් එතකොට මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමේ කාල සීමාවත් එක්ක ওই කාරණය ගැටෙනව නේද අමල්? දැන් නාම යෝජනා භාර දීම සැප්තැම්බර් මාසයේදී සිද්ධ විය යුතුයි. ජනාධිපතිවරණය ඔය සඳහන් කරන ආකාරයට ලංකාවේදී දෙසැම්බර් මාසයේ මුල භාගයේදී පවත්වන්නට නියමිත නම්, දැන් ඔබ සඳහන් කරන ආකාරයට මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ 3 වෙනි කාර්තුව සඳහා ඉදිරිපත් කරන මේ පුරවැසිභාවය අත්හැරීමේ නාමලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන නොවැම්බර් මාසයේදී නම්, එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම හරියට මෙහි තියෙනවද නැද්ද කියන කාරණාව සනාථ කරගැනීමේ ප්‍රශ්නයක් එනවා නේද නාම යෝජනාවලට කලින්?
ඔව්, මෙතන ඇත්තටම ඒක සංකීර්ණ නීතිමය ගැටලුවක් බවට පත්වන්නට පුළුවන් දිරක්ෂි. මොකද මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියට පස්සේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයත් අහෝසි කරලා නැවතත් සාමාන්‍ය ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට ඔහු ශ්‍රී ලංකාවේ විදේශ ගමන් පළපත්‍රයක් ලබාගෙන තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව ඔහුට මේ මැතිවරණයට මෝද දීමට බාධාවක් නැහැ. නමුත් මේක කවුරු හරි මැතිවරණ කොමිසම ඉදිරිදීනේක අභියෝගයට ලක්කරොත් බොහෝ විට මේක අධිකරණයෙන් අවසාන වෙන කාරණයක් බවට පත්වන්නට පුළුවන්. නමුත් ජනතාව සාමාන්‍යයෙන් ඔහුට ඇමරිකන් පිරවැසිභාවය තියෙනවද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ ගැන සනාථ කරගන්න පුළුවන් මේ ඇමරිකාවේ මේ ෆෙඩරල් රෙජිස්ටර් එහෙම නැත්නම් මේ ප්‍රමහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලයිස්තු දිහා බලලා තමයි. ඔබ කිව්වා වගේ සැප්තැම්බර් මාසේ වෙනකොට මේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එතකොට ඒකේ නාම යෝජනා දින නියම වෙන්නේ මැතිවරණ පවත්වන දිනයට සති 5කට ඩෝඩු කාලයකට, එහෙම නැත්නම් සති 8කට නොවැඩි කාලයක් තුලදී නාම යෝජනා කැඳවන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කියන්නේ බොහෝ විට සැප්තැම්බර් මාසයේ මැතිවරණය පිළිබඳ ගැසට් කළාට පසුව ඔක්තෝබර් මාසයේ ඇතුළත තුලදී නාම යෝජනා කැඳවීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ වෙනකොට මේ තුන්වන කාර්තුවේ කවුද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිය කියන කාරණාව මේ ඇමරිකානු ලයිස්තුවට ඇතුළත්, එහෙම නැත්නම් ඇමරිකානු ලයිස්තුව ප්‍රකාශයට පත් වෙන කලින් තමයි ඒ නාම යෝජනා කැඳවීම සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ විට මේ ප්‍රශ්නය මැතිවරණ කොමිසමට යම් කිසි අභියෝගයක් වන්නට පුළුවන්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවාදීන්ටත් මේක අවස්ථාවක් වේවි ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ විරෝධතාවය ගොනු කිරීම සඳහා.
දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ මේ කාරණාව ටිකක් අපේ මහජනතාවට උනන්දු කාරණාවක් නිසා තවදුරටත් ඒ සම්බන්ධව කරුණු විමසනවා නම් අමල්, දැන් ඔහු පුරවැසිභාවය ඔය කියන ආකාරයට නිල වශයෙන් ඉවත් කරගෙන නම් එතකොට ඇමරිකාවේ තියෙන නීති අනුකූල භාවය මොකක්ද මේ පුරවැසිභාවය ඉවත් කරගත්ත පුද්ගලයෙක් සම්බන්ධව ක්‍රියාත්මක වෙන? දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ පුරවැසිභාවය ඉවත් කරපු අයට නැවතත් ඇමරිකාවට යන්න පුළුවන්ද කිසියම් ප්‍රශ්නගත අවස්ථාවකදී? එතකොට ඒ සම්බන්ධව තියෙන ආගමන විගමන නීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාවේ?
ඔව්, මෙතන ඇත්තටම දිලුක්ෂේ ඔවුන්ගේ එක කොන්දේසියක් තමයි ඔවුන් මේ යම්කිසි පුද්ගලයෙක් ඇමරිකානු පුරවැසිභාවය අත්හරිනව නම් ඒ අත්හරීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය බාර ගැනීමට පෙර ඔහු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පවත්වනවා. තමන් මේ ගන්නා වූ පියවරෙන් පසුව තමන්ට තියෙන ප්‍රතිවිපාක මොනවද කියලා. එතනදී ඒ ඇමරිකානු පුරවැසිභාවය අත්හරින පුද්ගලයාට බොහොම පැහැදිලිවම කියලා දෙනවා කිසියම් හේතුවක් නිසා හෝ ඔහුට නැවතත් ඇමරිකාවට ගමන් කිරීමට අවශ්‍ය නම් කිසිම විදියකින් ඇමරිකානු ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට වීසා බලපත්‍රයක් එහෙම නැත්නම් අවසරයක් ලබා දෙන්නේ නැහැ කියලා. කොන්දේසි කිහිපයකට යටත්ව පමණයි, ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවල පමණයි එවැනි පුද්ගලයෙකුට, ඇමරිකානු පුරවැසිභාවය අත්හැරපු පුද්ගලයෙකුට නැවතත් ඇමරිකාවට යන්න ලැබෙන්නේ. ඒ තමන්ගේ ඉතාමත්ම කිට්ටුම ඥාතියෙක්ගේ අවමංගල්‍ය උත්සවයක් වගේ දෙයකට සහභාගී වීමට හෝ තමාට වෙන ලෝකයේ කිසිම රටකින් ලබා ගන්නට බැරි ප්‍රතිකාරයක් ලබා ගන්න පුළුවන් ඇමරිකාවේ පමණක් නම් ඒ සඳහා මානුෂික හේතුන් මත ඒ වීසා බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැරෙන්නට නැවතත් ඇමරිකාවට පා තැබීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු යම් කිසි විදියකින් ඇමරිකාවේ නඩු විභාගයකට සම්බන්ධ වෙලා ඒකේ සාක්ෂි දීමට ඔහුට යෑමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සාක්ෂි ලබා ගැනීම ඕනෑම ඇමරිකානු තානාපති කාර්යාලයක වීඩියෝ කෝල් එකක් එහෙම නැත්නම් මේ ස්කයිප් වගේ දෙයකින් සම්බන්ධ වෙලා ඒ සාක්ෂි ලබා දීමේ හැකියාව තියෙනවා කියලා තියෙනවා. මොකද බොහෝ අය හිතනවා ඔහුට ඇමරිකාවේ නඩුවක් තියෙනවා නම් ඔහුගේ පුරවැසිභාවය අහෝසි නොකරින්දී කියලා. නමුත් ඇත්තටම ඒ පුරවැසිභාවය අහෝසි වුණත් ඔහු සම්බන්ධයෙන් නඩුවක් ඇමරිකාවේ ගොනු කළා ඒකෙදී සාක්ෂි දීමට අවශ්‍ය නම් ඒ සාක්ෂි කැඳවීමට ඇත්තටම ඔහු ඇමරිකාවට ගමන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ඕනෑම ඇමරිකානු තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාලයේ වීඩියෝ සන්නිවේදනය හරහා ඒක කරන්නට පුළුවන්.
දැන් ඔය අමල් ඔය කාරණාව පැහැදිලි කරද්දි තවත් කරුණක් මගේ මතකයට එනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා ගොනු කරනු ලැබුව ඇමරිකානු අධිකරණයක, ඒ තමයි සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ඝාතනයට ලක්වුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග මහත්මිය විසින් මේ ඝාතනයට කිසියම් හෝ සම්බන්ධයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට කියලා එයට වන්දි ලබා ගැනීම උදෙසා. ඊට පස්සේ හිටපු එල්ටීටී සමාජිකයෙක් වන රෝයි සමාදානම් කියන පුද්ගලයාත් තමන් අත්අඩංගුවේ පසුවන කාල සීමාවේ තමන්ට මානසික සහ ශාරීරික වදබන්ධන සිදු කරලීම තුලින් තමන්ට අසාධාරණයක් සිදු වුණා, ඒ සම්බන්ධයෙන් වන්දි ලැබිය යුතුයි කියන වගට හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒට වගකිය යුතු බවට වන චෝදනා ගොනු කරමින් වන්දි ලබා ගැනීම උදෙසා නඩු ගොනු කරනු ලැබුවා. දැන් මේ පුරවැසිභාවය ඉවත් කරගත්තාට පස්සේ මේ නඩුවලට මොකද වෙන්නේ? ඒ සම්බන්ධයෙන් ඇමරිකාවෙන් මොන වගේ තොරතුරුද වාර්තා වන්නේ?
දිදුක්ෂි, තමන්ගේ උරවැසිභාවයේ තිබුණත් නැතත් මේ නඩුව පවත්වාගෙන යෑමට ඒක බාධාවක් වන්නේ නැහැයි කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. අතරම මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවයෙන් මේ නඩු දෙක සම්බන්ධයෙන්ම ඔහුගේ විරෝධතාවයන් ගොනු කරලා තියෙනවා. මේ විරෝධතාවය අනුව ඔහු කියා සිටින්නේ මේ නඩු ශ්‍රී ලංකා උසාවියක ඇහිමට ඕනතරම් ඉඩකඩ තියෙන නිසා මේ නඩුව ඇමරිකාවේ ඇසීම වැරදි, ඒක මේ නඩුව ශ්‍රී ලංකාවේ අධිකරණයකට ඉදිරිපත් කරන්නට කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් මේ ඇමරිකානු අධිකරණය ගබා ගන්න තීරණය සඳහා ඒ නඩුව මීළඟට කැඳවලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ අවසාන භාගයේදී. එතකොට අපිට මේ සැප්තැම්බර් අවසාන කාලය වෙනකොට තමයි අපිට දැනගන්න පුළුවන් ඇමරිකාවේ අධිකරණය මේ නඩු දෙක සම්බන්ධ, මේ සිවිල් නඩු දෙක සම්බන්ධයෙන් කුමන තීරයක් ගන්නවද කියලා. ඉතින් ඉතින් එහාට තමයි අපිට බලන්න වෙන්නේ මේ නඩුව ඇමරිකාවේ පවත්වාගෙන යාවිද, මේ නඩුව ඇත්තටම එහි නඩු නිමිත්තක් හැටියට පිළිගනීවිද, එහෙමත් නැත්නම් මේ නඩුව ඒ අධිකරණයෙන් ඉවත් කරයිද කියලා.
මීළඟට තවත් ඇමරිකාව හා සම්බන්ධව වන කාරණාවක් තමයි අපි කතාබහ කරන්න සූදානම් වන්නේ. මේක ඇත්තටම මේ අලුත් සහ උණුසුම් කාරණාවක් බවට පත්වෙමින් තියෙනවා. මේ වෙනකොට ඇමරිකාවේ දැවැන්ත සමාජ මාධ්‍ය ආයතනයක් වන ෆේස්බුක් සමාගම මේ වෙනකොට ලෝකයේ දැවැන්තම දත්ත එකතු කරන සමාගම් බවට පත්වෙලා තියෙනවා, මේ මිලියන ගණනක් වන පාරිභෝගික සේවාව නිසා. නමුත් ඔවුන්ට යම් කිසි වූ චෝදනාවක් එනවා මේ ෆේස්බුක් ආයතනයේම ඒ යටතේම ක්‍රියාත්මක වන මේ මැසෙන්ජර් සේවාව හරහා පුද්ගලයන් විසින් මේ වොයිස් රෙකෝඩ්ස්, ඒ කියන්නේ තමන්ගේ කටහඬ මාර්ගයෙන් මේ පටිගත කරන ලද මේ පණිවිඩ ටෙක්ස් මැසේජ් එකක්, එසේ නොමැතිනම් මේ කෙටි පණිවිඩයක් ආකාරයට ඔටෝමේටඩ් විදිහට, ඒ කියන්නේ ස්වයංක්‍රීය විදිහට පරිවර්තනය කරලීමේ සේවාව සඳහා යම් කිසි වූ නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ගයක් අරගත්තයි කියලා. මේක නීත්‍යානුකූල භාවයෙන් තොරවීම නිසා මේ ජනතාවගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරලීම කියන කාරණාවේදී ෆේස්බුක් ආයතනය නීති උල්ලංඝනය කරමින් හැසිරුණාය කියන චෝදනාව තමයි මේ නැගෙන්නේ. අපි ටිකක් මේ පිළිබඳව සවිස්තරව කතා බහ කරමු. අමල්, කවුද මේවා හොයාගෙන තියෙන්නේ? කොහොමද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය මේ චෝදනාවට ලක්වන ආකාරයෙන් ක්‍රියා කරලා තියෙන්නේ මේ මැසෙන්ජර් පණිවිඩ සේවාව හරහා? ඔබට මොනවද වාර්තාවන්නේ?
ඔව් දිලුක්ෂ, ඇත්තටම මේක මුලින්ම මේ පිළිබඳව හෙළිදරව්වක් කරන්නේ බ්ලූම්බර්ග් කියන මාධ්‍ය ආයතනය. මේ බ්ලූම්බර්ග් ප්‍රකාශ කළා ෆේස්බුක් ආයතනය තමන්ගේ ඒ සේවාවන් තුලින් එකිනෙකාට කරන ඒ කතා බහ පිළිබඳ ඇහුම්කන් දීමක්, එහෙම නැත්නම් ඒ මොනවද ඒ පුද්ගලයෝ කතා කරේ කියන එක පිළිබඳ වාර්තාවක් ලබා ගත්තයි කියලා. ඉතින් මෙතන ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට තියෙන හානිය පිළිබඳ තමයි මේ ජනමාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. මොකද මේ වෙනකොටත් ෆේස්බුක් ආයතනයේ බොහොම දැඩි චෝදනාවන් වලට ලක් වෙලා තියෙනවා. ඔවුන් තමන්ගේ ග්‍රාහකයන්ගෙන් තොරතුරු ජීව දත්ත ලබාගෙන ඒවා ඔවුන්ගේ වාණිජමය කටයුතු සඳහා පාවිච්චි කරනවා. මේ තුලින් පුද්ගලිකත්වයට හානියක් වෙනවයි කියලා. මෙතනදී ෆේස්බුක් ආයතනය මේක පිළිඅරගෙන තියෙනවා, ඔවුන් මේ දේ කළයි කියලා. නමුත් ඔවුන්ගේ ඒකට ඔවුන් විග්‍රහ කරලා තියෙන්නේ ඔවුන් පරීක්ෂණයක් කරන්න උත්සාහ කළා කියලා. ඒ කෘතිම වශයෙන් කතා බහ කරන එකේ මොනවද මේ කතා කරන්න කියන එක හොයන්න ඔවුන් පාවිච්චි කරපු ඒ මෘතුකාංග නිසියාකාරයෙන් වැඩ කරනවද කියලා පරීක්ෂා කරන්න කොන්ත්‍රාත්කරුවන්ට පවරලා තියෙනවා. ෆේස්බුක් මැසෙන්ජර් පාවිච්චි කළ කවුරු හරි කරපු කතා බහකට නැවත සවන් දීලා ඒ කතාවේ මොකක්ද කියවුනේ, ඒ කියවුණු දේවල් මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් ඒ කෘතිම ලෙස ඇති කරපු ඒ මෘතුකාංග මේවා හරියට පරිවර්තනය කරනවාද කියන එක සොයා බලන්න. ඉතින් දැන් ෆේස්බුක් ආයතනය කියලා තියෙනවා මේ වැඩපිළිවෙල ඔවුන් දැන් අත්හිටෙව්වා. අනිකුත් කොන්ත්‍රාත්කරුවන් ලවා මේ පණිවිඩ වලට අහුම්කම් දෙන්න සැලසුම් කරේ ඒවාට අවසර දුන් පුද්ගලයන්ගේ ඒ අනුමැතිය ඇතිව පමණයි කියලා. නමුත් මේ මෙවැනි දේවල් මීට කලින් Amazon, Apple, Google වගේ ආයතනත් මේවා කරලා තිබුණා මීට කලින්. ඔවුනුත් දැන් මේ වෙනකොට ඒවා නතර කරලා තියෙනවා. මොකද ජාත්‍යන්තර වශයෙන් ඉතාම ලොකු බලපෑමක් මේ සමාජ ජාත්‍ය වලට එල්ල වෙලා තියෙනවා. ඔවුන් ග්‍රාහකයන්ගෙන් ඔවුන්ගේ සේවා ලබා ගන්න අයගේ මේ රහස්‍ය තොරතුරු වලටත් හොර රහසේ සවන් දීලා ඒ දත්ත ලබා ගන්නවා කියන චෝදනාවත්. ඉතින් අපි දන්නවා මේ සති කිහිපයකට කලින් ෆේස්බුක් සමාගමට ඇමරිකාව විසින් ඩොලර් බිලියන 5ක දඩයක් නියම කළා. ඔවුන් ඒ ග්‍රාහකයන්ගේ දත්ත නීති විරෝධී ලෙස පරිහරණය කරයි කියන චෝදනාව මත.
ඔව්, ඇත්තටම දැන් අපි මේ සැරිසරන්නේ දත්ත ලෝකයක. දැන් ඉස්සරහට මේ ඩාටා තමයි මේ ලෝකයේ ප්‍රධානතම වැදගත්ම කාරණාව බවට පත්වන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ෆේස්බුක් ආයතනය තමයි ලෝකයේ දත්ත ඒකරාශී කිරීමේ ආයතන වලින් ප්‍රමුඛස්ථානයේ මිසිරින ආයතන කිහිපය අතරට ගැනෙන ආයතනයක් බවට පත්වලා තියෙන්නේ. Google ආයතනය, Facebook මේ ආයතන දෙක හරහා පුද්ගල දත්ත කොයිතරම් නම් ඒකරාශී කරගන්නවද? ඔබ Facebook ඔබේ පිටුවට ගිහිල්ලා සිදු කරන සියලුම දේවල්ම අවසාන වශයෙන් දත්ත විදිහට තමයි රැස් කරගන්නේ මේ ආයතන. ඉතින් මේවත් පිළිබඳවත් අපි තාක්ෂණික දියුණුවත් එක්කම සැලකිලිමත් වෙනවා නම් වඩාත් හොඳයි මේ සමාජ මාධ්‍ය ජාල භාවිතයේදී. අපිට හොංකොං වලට යන්න වෙනවා ඊළඟට. මොකද හොංකොං වල ඇති වෙලා තියෙන මේ නොසන්සුන්කාරී වාතාවරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න අපි මීට සති කිහිපයකට කලින් මේකේ මූලික අදියර පිළිබඳව සාකච්ඡා කළා. මම කෙටියෙන් මතක් කරනවා නම් මේ හොංකොං කියන කලාපය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා තිබුණා 1898 සිට 1997 වසරේදී මේ 99 අවුරුද්දේ ගිවිසුමට අනුකූලව නැවත වතාවක් මේක චීනයේ පාලනාධිකාරියට බාර දුන්නා. ඊට පස්සේ චීන නීතියේ යම් යම් බලපෑම් හොංකොං කියන කලාපයට ඇතිවීම හේතුවෙන් යම් යම් නොසන්සුන්කාරී වාතාවරණ උද්ගති වීමේ උච්චතම අවස්ථාව ලැබුණා ජූලි මාසයේ පළවෙනිදා. මේ සංවත්සරය චීන රාජ්‍යයට නැවත පවරා ගැනීමේ සංවත්සරය දෙනවත් එක්කම විශේෂයෙන් මේ උදර්පණ නීතිය පිළිබඳව වන විශාල කතාබහක් ඇති වුණා. හොංකොංහි යම් කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තට පස්සේ ඒවා ඒ පුද්ගලයා උදර්පණ නීතිය යටතේ චීනයට බාර දීමේ නීති සකසීම සඳහා හොංකොං පාලනාධිකාරියේ ක්‍රියා කිරීම හේතුවෙන් විශාල උද්ඝෝෂණයක් ඇති වුණා. ඒ දැන් පෙර කතාව. දැන් මේ සතිය ඇති වුණු කතාව තමයි අඟහරු අද දවසේදී උද්ඝෝෂකයන් පිරිසක් එකවරම හොංකොං ගුවන්තොටුපළට කඩා වැදිලා සිදු කරපු මේ කලබගෑනිය. හොංකොං ගුවන්තොටුපළ වසා දැමීමටත් සිද්ධ වුණා. අපි අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා මේ සම්බන්ධව ඔබට තොරතුරු අරගෙන ආවා මේ ගෙවිලගේ සතිය පුරාම. දැන් අමල් මේ තත්වය චීනයේ දැඩි සැකයට තුඩු දීලා තියෙන වග තමයි අපිට දැනට ආරංචි වෙන්නේ. මේක ත්‍රස්ත ක්‍රියාවක් ගණේලා සැලකීමේ යම් ප්‍රවණතාවයක් පවතින වගටත් ආරංචි වෙනවා චීනයේ පැත්තෙන්. චීනය ගන්නා වූ ක්‍රියාමාර්ග මොකක්ද? හොංකොං පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මොනවද කියලාත් අපි දැනගන්න කැමතියි මේ ක්‍රියාදාමේ.
ඔව් දිලක්ෂි, අතනම චීනය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංසුන්ව මුලින්ම ප්‍රතිචාර දක්වලා තිබුණා. චීනය කෙලින්ම මේ ප්‍රශ්නයට අත යොමු කරන්න කටයුතු කළේ නැහැ. නමුත් දැන් වෙනකොට චීනය විසින් ඉදිරිපත් කරන ප්‍රකාශ මේ විරෝධතා කරුවන්ට එරෙහි ඔවුන්ව ත්‍රස්තවාදීන් හැටියට හංවඩු ගහන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එක්කම චීනය තමන්ගේ යුද හමුදාව හොංකොං නුවරට ඇතුළු වීමට ආසන්න ප්‍රදේශයක චීනයේ ඒ ආසන්න ප්‍රදේශ රඳවලා ඉන්නවා කියලා වාර්තා පළ වෙනවා. ඉතින් මෙතනදී මේ ත්‍රස්තවාදී කටයුත්තක් හැටියට හැඳින්වීම තුළින් ඔවුන් පෙන්වන්න උත්සාහ කරන්නේ මේ විරෝධතාකරුවන් මේ වෙනකොට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුවන්තොටුපළ ඇතුළතදී බොහොම දැඩි ලෙස ප්‍රහාර එල්ල කරලා තිබුණා. ඒ වගේම ඔවුන් මේ ගුවන්තොටුපළ එල්ල කරගෙන කරපු ඒ බලපෑම නිසා මේක ජාත්‍යන්තර ගුවන් ගමන් වලටත් විශාල බලපෑමක් වීම තුළින් මේක ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවලටත් කෙලින්ම කරපු බලපෑමක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. ඉතින් එක්තරා විදිහකට චීනය තමන්ගේ හමුදාව හොංකොං නුවරට යොමු කිරීම සඳහා ගත්ත පියවරක් හැටියට බොහෝ දෙනා දකිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් යොමු වෙන්නේ, මොකද හොංකොං නුවර නැවතත් චීනයේ භාරයට දෙන අවස්ථාවේදී චීනය ප්‍රතිඥාවක් දීලා තිබුණා බ්‍රිතාන්‍යයට තමන්ගේ හමුදාව කැරලි මර්ධනයකට වගේ දෙයකට කිසිම විදියකින් හොංකොං වලට පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ එකඟතාවය උල්ලංඝනය වීමේ අවදානමක් තියෙනවයි කියන පදනම තමයි මේ වෙනකොට ඇමරිකාවත් ඒ වගේම බ්‍රිතාන්‍යත් මේ අවස්ථාවේදී හැමෝගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ මේ තත්ත්වය සංසුන් කරගන්න කියලා. නමුත් මේ විරෝධතාවය අඩුවන බවක් පේන්නේ නැහැ දුරුක්ෂ. මොකද මේ වෙනකොට සති 10කට අධික කාලයක් මේ උද්ඝෝෂණ පවත්වමින් තියෙනවා. මේ වෙනකොට ඔවුන් ඒ විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම වෙච්ච මේ උදර්පණ නීති අහෝසි කිරීම ඇත්තටම සිද්ධ වෙලා අවසන්. එසේ තිබියදී තමයි දැන් මේ විරෝධතාකරුවන් ඒ මූලික ඉල්ලීම පසෙකලා දැන් වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි කියන කටයුත්ත මත මේ විදිහට දිගින් දිගටම විරෝධතාවය කරමින් එදිනෙදා දෛනික ජීවිතයට ලොකු බලපෑමක් කරන්නට ඔවුන් පියවර අරන් තියෙනවා.
අපි අද අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ බ්‍රිතාන්‍ය ඇති වෙලා තියෙන තත්වයේ පිළිබඳවයි. මේකත් උණුසුම කාරණාවක් මේ වෙනකොට ලෝකයේ පුරාම අවධානයට ලක් වෙන. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට විශ්වාස භංගයක් ගෙනීමේ සූදානමක් තියෙනවා විරුද්ධ පක්ෂයෙන් කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව ඔහුගේ ක්‍රියාකලාපයත් එවගේම ඔහු මේ කිසිදු එකඟතාවකින් තොරව ඩීල් එකකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත් වීමට ගන්නා වූ උත්සාහයටත් දැඩි විරෝධය පළ කරමින් දැන් විපක්ෂය මේ සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද මේ වෙනකොට අරගෙන තියෙන්නේ?
පිලුෂි, මේ වෙනකොට ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ප්‍රකාශයට පත් කළ තියෙනවා ඔහු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවයි කියලා. දැනට තිබෙන අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට විරුද්ධව දෝෂාභියෝගයක්, එහෙම නැත්නම් ඔහුට විශ්වාස භංගයක් ගෙනල්ලා ඔහුව ඉවත් කරලා භාරකාර ආණ්ඩුවක් තුලින් නව මැතිවරණයකට යොමු වන්නට අවශ්‍යයි කියලා. ඉතින් ඔහු විශ්වාස කරනවා අලුත් මැතිවරණයක් තිබුණොත් ඒ මැතිවරණය තුලින් මේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙල පිළිබඳ ජනතා මාසේ මතය විමසීමට ඒක අවස්ථාවක් කරගන්න. මොකද මීට කලින් යෝජනා වෙලා තිබුණා ජනතාව කලින් තිබිච්ච ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නට කියලා ඡන්දය දුන්නට දැන් ඇති වෙලා තියෙන දේශපාලනික අවුල ලිහා ගන්න නම් ජනතාවගේ අදහස් විමසලා නැවත ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි කියලා මේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙල නැත්තම් බ්‍රිතාන්‍ය යුරෝපෙන් ඉවත් වීම ඒ වැඩපිළිවෙල අත්හරින්නට. ඉතින් අලුත් ජනමත විචාරණයකට කවුරුවත් කැමති නැති නිසා ජෙරමි කෝබින් මේක ඒ ජනමත විචාරණය ව්‍යංගෙන් එහෙම නැත්තම් වක්‍රාකාරයෙන් සිදු කිරීම සඳහා අලුත් මැතිවරණයක් තියන්නට ඕනේ කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා පාර්ලිමේන්තුවේදී. ඒ යෝජනාව කවදා ගෙනෙයිද කියන එක පිළිබඳව තවම දැනට නිශ්චිත වශයෙන් දැනගන්නට නැහැ. නමුත් බ්‍රිතාන්‍යයේ ඒ දේශපාලන තන්ත්‍රයේ තියෙන අස්ථාවරභාවය දිනෙන් දිනම වැඩි වෙන බව තමයි පේන්න තියෙන්නේ මේ බ්‍රෙක්සිට් ආරවුල නිසා.
තවත් කාරණා කිහිපයක් තිබුණත් ලෝකයේම අවධානයට ලක් වෙන අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක ප්‍රමුඛතම කාරණා කිහිපය කෙරෙහි තමයි අද දවසේදී අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වෙන්නේ. මේ ආකාරයට මේ සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු ලෙසින් අපේ ස්තුතිය පළ වෙනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ඔබට. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දොක්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.